අශෝක සපුමල රංගවල ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 9ක් කාලයක් ලැබෙනවා.
මුල් ආසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මහබැංකුව 2025 වාර්ෂික සමාලෝචන වාර්තාව සම්බන්ධව සභාව කල්තබන අවස්ථාවේදී යෝජනාව සාකච්ඡා වෙන අවස්ථාවට සහභාගී වීම ලැබීම සතුටු කරුණක්. හැබැයි මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු නියෝජනය කරන්න එකම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්වත් නොතිබීම තාමත් බරපතල අභාග්‍යයක් කොට සිතනවා. අපි මේ විදිහට සමාලෝචනය කරගන්න සිද්ධ වෙන්නෙම ඒ සමාලෝචනයේදී විශේෂයෙන්ම අර්බුදකාරී තත්වයකදී ඒ අර්බුදයෙන් පියමන් කරන්න, අර්බුදයෙන් එහාට යන්න නම් අනිවාර්යයෙන්ම ඒ අර්බුදය සම්බන්ධව තේරුම් ගන්න ඕනේ. 2024-2025 වර්ෂ දෙක ඉතාමත් වැදගත්. කුමන විදිහට මේ රටේ ආර්ථිකය තිබුණු තත්ත්වය සහ සමාලෝචන අවස්ථාව සම්බන්ධව අධ්‍යයනය කරද්දී. එතකොට අපි දකින කාරණයක් තමයි 2025 වර්ෂය ආරම්භ වෙනකොට ඒ වගේම 2024 වර්ෂය තුලදී ඒ අවස්ථාවේදී ලංකාව මුහුණ දුන්නු ආර්ථික අර්බුදයේ ගැඹුර පැහැදිලිව තේරුම් ගන්න උවමනාකම තියෙනවා. ඒ වගේම ඉතිහාසය තුල සිදුණු කාරණා දිගින් දිගටම කතා කරනවයි කියලා පැත්තකින් අපිට චෝදනා එල්ල වෙනවා. හැබැයි අර්බුදයක් සම්බන්ධව විග්‍රහ කරද්දී මෙවැනි 탁සේරුවක් නොමැතිව යෙදෙන සමාලෝචනයකින් ප්‍රයෝජනක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි දන්නවා 2015 වර්ෂය වෙනකොට අපේ රටේ ආර්ථික වර්ධන වේගය 5.2%කට ආසන්න වෙලා තිබුණා. හැබැයි ක්‍රමානුකූලව ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේ වර්ධන වේගය 2.2 දක්වා ඇදවැටෙනවා. තාමත් සෝචනීය තත්ත්වයක්. රටක් විදිහට තමන්ගේ ආර්ථික වර්ධන වේගය එකවර විදිරටෙන්ට පත් වෙනවා. මේකට බලපාපු කාරණා ගණනාවක් තියද්දිම ඒ මොහොතේදී විශේෂයෙන්ම මේ සම්බන්ධව සොයා බලද්දී දකින්න ලැබෙන කාරණේ තමයි අපේ රටේ ආර්ථිකයට විනාශයට අත්පත් වෙන්න බලපාපු ඒ රාජ්‍ය ව්‍යුහය තුළ රාජ්‍ය ආයතන බිඳවැටීම සහ රාජ්‍ය ආයතනවල තියෙන දේශපාලනීකරණය කියලා පැහැදිලිව දකින්න පුළුවන්. ඒ වගේ මේ දේශපාලනීකරණය තුළදී ගෝඨාභය, ඒ වගේම වැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ මෙවැනි කණ්ඩායමක් විසින් රජයේ ක්‍රමානුකූලව මෙහෙද්දී ඒක තුළට විවිධ සේවක කොටස් අනියම් කම්කරුවන් විදියට එහෙම දාලා තියද්දිත් ඒ රජයක් විදියට ඒ රජයේ මුණ දුන්න අපහසුකම් නිසාම රාජ්‍ය පලිපා පරපාලනය සම්පූර්ණයෙන්ම බිඳවැටීමකට ලක් වෙනවා. ඒ වගේම ඒ රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසි පරිදි 탁සේරු නොකර ඉදිරියට යාම නිසා බිඳවැටීමට ලක් වෙනවා. ඒ අවධිය තුළ විවිධ ගිවිසුම් විශේෂයෙන්ම හෙජින් ගිවිසුම, ඒ වගේම රජයක් විදියට මුහුණ දුන්නු ඒ තත්ත්වයන්, දේශපාලන තත්ත්වයන්, ඒ වගේම මේකට කොවිඩ් වසංගතයත් බලපෑවයි කියලා අපිට පෙන්වෙනවා. ඒ වගේම ඒ කොවිඩ් වසංගතය වගේම පාස්කු ප්‍රහාරයත් මේකට බලපාලා තියෙනවා. මේ සියලු දේවල් කොවිඩ් වසංගතය ඇරුණුකොට අනිත් සියලු දෙයක්ම දේශපාලනික මැදිහත්වීම තුළ සිදුවීම සහ දේශපාලනික මැදිහත්වීම තුළ උග්‍රවීම අපි දකින්න ලැබෙනවා. මේකේ අවසාන ප්‍රතිඵලයේ විදිහට මේ කාල සීමාව තුළදී අපේ රට දැවැන්ත නව ණයකන්දකට ඉර වෙනවා. මේ නව ණයකන්ද තුළ රටක් ඉදිරියට ගෙනියන්න බැරුව ණයවාරිකයේ පොලිවාරිකයේ ගෙවා ගන්න බැරි වෙනවා. අපේ රට බංකොලොත් රාජ්‍යයක් විදිහට නම් කෙරෙනවා. ජාත්‍යන්තරයේ තුල රටේ ස්වාධීනත්වයේ ස්වෛරීත්වය ආර්ථික වශයෙන් අපි අහිමි කරගන්නවා. මේ සියලු කාරණා අනුව ප්‍රතිඵලයක් විදිහ අවසාන ප්‍රතිඵලය අපේ රටේ අත්‍යවශ්‍ය ඉන්ධන ටික තෙල් විදියට, ගෑස් විදියට, රටක් විදියට ගෙන්න ගන්න බැරි වෙනවා. ඒ වගේම අපේ අත්‍යවශ්‍ය ඉදිකිරීම් ශේෂ අවශ්‍ය සිමෙන්ත ටික, යකල ටික අපිට ගෙන්න ගන්න බැරි වෙනවා. ලදරුවන්ට අවශ්‍ය කිරිපිටි ටික ගෙන්න ගන්න බැරි වෙනවා. ඒ වගේම අපේ රටේ පොහොර, රටේ කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය පොහොර ටික අපේ රටට ගෙන්න ගන්න බැරි වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ විශේෂයෙන්ම සංවර්ධනයට බලපාන වාහන ටික අපේ රට ඇතුළට ගෙන්න ගන්න බැරි වෙනවා. මෙන්න මේ වෙන තත්ත්වයක් තුළ තමයි ජනතාව තවදුරටත් මේ පීඩාව උලගන්න බැරුව විවිධ විදිහට මේකට මුහුණ දෙනවා. වෘත්තීය සමිති විදිහට තමන්ගේ ආයතනය තුළ පරිවැඩි කරගන්න විවිධ උවමනා පෙරදරි කරගෙන ඉස්සරහට වෙලා අරගල කරන්න පටන් ගන්නවා. මේව පාලනය කරන්න දැඩි මර්ධනකාරී ස්වරූපයන් ක්‍රියාත්මක වෙනවා. ඒක නිසාම මේකේ කම්කරුවන් තුළ, ශිෂ්‍යයන් තුළ දැවැන්ත අරගල ඇති වෙනවා. මේ අරගලයන් වල ප්‍රතිඵලයක් විදිහට රට තව තවත් ආර්ථික අවපාතයකට මුහුණ දෙනවා. මෙවැනි තත්ත්වයක් තමයි 2015 දක්වා 2015 සිට ශීඝ්‍ර ලෙස වර්ධනය වෙලා රට තුළ ඇති වෙලා තියෙන තත්ත්වය. තුර මෙහෙම තත්ත්වයකදී 2024 වර්ෂය තුල ක්‍රමානුකූලව වැඩපිළිවෙලක් හදාගන්න සිද්ධ වෙනවා. ඒ ආර්ථික අර්බුදයෙන් පියමං කරන්න නම් ඒකෙන් අපි පිට වෙන්න නම් ඒ සඳහා අවශ්‍ය මූලික න්‍යායාත්මක කරුණු ටිකක් සමාලෝචනය කරගන්නවා රජයක් විදිහට. අපි මේ සමාලෝචනයේදී දකින්න ලැබෙන ප්‍රධාන කාරණයක් තමයි ඒ මහා බැංකුව තුල ඒ වගේම භාණ්ඩාගාරය තුල ස්ථාරයත් ස්ථායිකරණය සම්බන්ධව මූලිකත්වයක් දීලා තියෙනවා. රටක ආර්ථිකය බිඳවැටලා තියෙද්දී ඒ ආර්ථිකය තේරුම් ගත්තට පස්සේ ඒ ආර්ථිකයෙන් පියමං කරන්න නම් ස්ථාවරත්වය රට අවශ්‍ය වෙනවා. ඒ ස්ථාවරත්වය පදනම් කරගෙන තමයි මේ වැඩපිළිවෙල අපි සමාලෝචනය කරගන්න ඕනේ. මේ ස්ථාවරත්වයත් එක්කම රටේ විශ්වාසනීයත්වය කර්මාන්ත ශේත්‍රය තුළ සේවා ශේත්‍රය තුළ විශේෂයෙන්ම කුසිකර්මාන්තය තුළ ඒ වගේම අධ්‍යාපනය සෞඛ්‍ය තුළ ජනතාව තුළ විශ්වාසය වගේම වැඩ කරන ජනතාව තුළත් ඒ ආයතනවල ඉන්න සේවක සේවිකාවන් සම්බන්ධවත් ජාත්‍යන්තරයේ විශ්වාස දිනා ගන්න අදාළ වැඩපිළිවෙල. මේ විශ්වාසත්වයත් ඒ වගේම ස්ථාවරත්වයත් වගේම රටේ වර්ධනය සම්බන්ධව උපාය මාර්ගික වැඩපිළිවෙල අවශ්‍ය වෙනවා. ඒක නිසා අපි දකින්න ලැබෙනවා මේ සමාලෝචන සාකච්ඡාවේදී අපි අධ්‍යයනය කරද්දී මහ බැංකු වාර්තාව තුළ ඉතාමත් පැහැදිලිව නිරවුල්ව දකින්න ලැබෙනවා ඒ ස්ථාවරත්වය සහ විශ්‍රාමත්වය පදනම් කරගෙන වර්ධනය කොහොමද සැලසුම් කරලා තියෙන්නේ කියලා. ඒක නිසා කුෂිකර්මාන්තය තුළ 1.4ක වර්ධන වේගයක් අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම කර්මාන්ත ශේත්‍රය තුළ 7.8ක දැවැන්ත වර්ධන වේගයක් දකින්න ලැබෙනවා. ඒ වගේම සේවා ආර්ථිකය තුළ සේවාවන් තුළ 3.3ක වර්ධන වේගයක් දකින්න ලැබෙනවා. කුෂිකර්මාන්තය ගත්තට පස්සේ එක පැත්තකින් කුෂිකර්මාන්තයේ ප්‍රමාණාත්මක භාවය වැඩි කරගන්න නම් ඉඩම් ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ. ඒ ඉඩම් ප්‍රමාණය ගොවියට අවිනිශ්චිතත්වයක් තිබුණා, විශ්වාසවන්ත භාවයේ බිඳිලා තිබුණා. ගොවියන් සතු ඉඩම් විවිධ ආකාරයෙන් වෙනත් තැන්වලට කොටු වෙලා තිබුණේ ඇත්ත ඉඩමේ අයිතිය ගොවියට තිබුණේ නැහැ. මේක වෙනස් කරන්න උරුමයේ වැඩසටහන යටතේ කුෂිකර්මාන්තය ශක්තිමත් කරන්න වැඩපිළිවෙළ යෙදලා තියෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ප්‍රමාණයෙන් කුෂිකර්මාන්තය වැඩි කරගන්න පුළුවන්කම ලැබුණා. ප්‍රමාණය විතරක් නෙමෙයි, එක අක්‍රයකින් ගන්න අස්වැන්න වැඩි කරගන්න තාක්ෂණය අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සම්බන්ධව බැංකු වාර්තාවල පැහැදිලිව පෙන්නනවා ඒ තාක්ෂණය වැඩි කරගන්න මූල්‍යමය ප්‍රතිපාදන කොතරම් ප්‍රමාණයක් එකතු කරලා තියෙනවද කියලා. ඒක නිසා තමයි මේ 1.4ක මූල්‍යමය වර්ධනය ආර්ථික වර්ධනය කල්පත් කරගන්න පුළුවන් වෙන්නේ. මේක ඍජුවම රටේ ආහාර සුරක්ෂිතතාවයට බලපානවා. ඒ වගේම රටේ කර්මාන්ත ශේත්‍රය තුළ මේ දැවැන්ත වර්ධනය සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට බලපානවා. ඔවුන් දැඩි අවිනිශ්චිතත්වයක හිටියා. ඔවුන්ට රජය සම්බන්ධ විශ්වාසය බිඳිලා තිබුණා. ඔවුන් බැංකු සම්බන්ධව විශ්වාසය බිඳිලා තිබුණා. මේ තත්ත්වය වෙනස් කරන්න ශීඝ්‍ර වැඩපිළිවෙළක් යෙදීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ කර්මාන්ත ශේත්‍රය තුළ 7.8ක වර්ධන වේගයක් අත්පත් කරගන්නේ. මේ කුෂිකර්මාන්ත ශේත්‍රයටත් කර්මාන්ත ශේත්‍රයටත් සේවා ශේත්‍රයේ විශාල සම්බන්ධතාවයක් තියෙනවා. ඒ සේවා ශේත්‍රය තුළ 3.3ක වර්ධනයක් අත්පත් වීම මේ සියල්ලගේම වර්ධනයට ඍජුවම බලපාලා තියෙනවා. මේ සියල්ලගේම අවසාන ප්‍රතිඵලය විදිහට ජල ජාතික නිෂ්පාදනය 2024 ට්‍රිලියන 30.1ක් තිබුණ එක ට්‍රිලියන 32.8 දක්වා වැඩි කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒක ඩොලර් වලින් ගත්තොත් එහෙම 24දී ඩොලර් බිලියන 99.6 ඩොලර් බිලියන 108.8 දක්වා වැඩි කරගන්නවා. මේක ඉතිහාසය තුළ වැඩිම වර්ධනයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒක රටේ ආර්ථිකයේ ස්ථාවරත්වයට ඉතාමත් වටිනා සේවාවක් ඉෂ්ට කරලා තියෙනවා. ඒ වගේම රටේ ඒක පුද්ගල ආදායම 2024 වෙනකොට ඒක පුද්ගල ආදායම ඩොලර් 4596 2025 වෙනකොට ඩොලර් 5003 දක්වා වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනේ, තව මට විනාඩියක් දෙන්න. ඒ වගේම රටේ ආර්ථිකය සම්බන්ධව අපි කතා කරද්දී වර්ධන වේගයන් අනුපාතයන් ගද්දී රාජ්‍ය ආදායම 2024 13.6 ඉඳන් 2025 වෙනකොට 16.7ක විශාල වැඩිවීමක් වර්ධනය කරනවා. ඒ වගේම අයවැය පරතරය ඉතිහාසයේ කවදාකවත් නොවිරු විදියට 6.8ක තිබුණු අයවැය පරතරය 2025දී 2.3ක් දක්වා වෙනස් වෙනවා. ඒ වගේම ප්‍රාථමික ශේෂය එක මන්ත්‍රීතුමෙක් පැහැදිලි කළා, ප්‍රාථමික ශේෂයේ හයයි දසම ගානක් කියක වැරදි ප්‍රාථමික සේසිය දෙකයි දසම දෙකේ ඉඳන් පහයි දසම හතර දක්වා වර්ධනයක් පෙන්නුම් කරනවා.
මන්ත්‍රීතුමා කතා අවසන් කරනවා වෙලාව අවසන්.
මේ සියලු කාරණා එකට ගත්තට පස්සේ අපිට රටක් විදියට වසන්තයේ උදාවෙමින් පවතිනවායි කියලා ඉතාමත් පැහැදිලිව නිරවුල්ව පේනවා. ඉතාමත් දුෂ්කර තත්ත්වයන් පහු කරගෙන ඒ දුෂ්කර තත්ත්වයන් තුළ විධිමත් ක්‍රමෝපායන් සකසගෙන අද වෙනකොට ඒ වසන්ත කාලයක් මේ රට උදාවෙමින් පවතිනවා. ඒකට බාධා කිරීම කියන්නේ අපේ අනාගත පරම්පරාවට කරන ඉතාමත් බරපතල විනාශකාරී තත්ත්වයක්. ඒක නිසා රටේ ජනතාවත් ඒ වගේම රටේ සමස්ත වැඩ කරන ජනතාවත් ගොවිදන් ජනතාවත් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න අත්වැල් බැඳගෙන ඉදිරි යන මොහොතක ඒ සම්බන්ධව අපි පාර්ලිමේන්තු තුල මේ සමාලෝචනය කරද්දී අද විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙක් නොමැති වීම බරපතල අභාග්‍යයක් කොට පෙන්වා දෙනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.